මීළඟට ගරු හර්සද සිල්ලගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක්
තියෙනවා. නැද්ද?
මිනිත්තු 7ක කාලය.
7යි.
7යි.
අබ්බා ඒක 7ෙන් මොනවා කරන්නද? මම කාරණා දෙකක් ගන්නම් ගරු මේ සභාපතිතුමනේ අපේ ලසන්ත මන්ත්‍රීතුමාගේ කතාව මම එළියේ අහගෙන හිටියා. එතුමා කිව්වා හරි ලේසි පිටරට ඉන්දියාවෙන් හාල් ගෙනාවොත් එහෙම අපිට මේ හාල් මිල අඩු කරලා දෙන්න පුළුවන් කියලා. ඒක නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ඕන තරම් හාල් තියෙනවා. මේ රටේ ඕන තරම් වී තියෙනවා. ඒ වී තියෙන වී ටික පරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා දෙන්නයි අපිට ඕනේ. ඒකයි ප්‍රශ්නේ. නැත්නම් පිට රටින් හාල් නොගෙන නිසා මේ අඩු ගන්නට හාල් දෙන්න බෑ කියන එක නෙමෙයි. මෙතන ගැසට් ගහන්න ඕන එක ඔබතුමාලා පිළි අරගෙන තියෙනවා. ගැසට් ගහලා තියෙනවා. මංගව ගැසට් පහක් තියෙනවා. දෙසැම්බර් 19 වෙනිදා ගහපු එක 19, සම්බ 98යි, නාඩු 98යි. අප්‍රේල් මාසේ 10 වෙනිදා ගහපු එක සම්බ 90යි, නාඩු 90යි. ඊළඟට 20 මැයි 28 වෙනිදා ගහපු එක සම්බ 98යි, නාඩු 96යි. ඊළඟට 23 වෙනිදා ගහලා තියෙනවා ජූලි මාසේ. ඊළඟට ආයෙ ගහලා තියෙනවා නොවැම්බර් මාසේ ගිය අවුරුද්දේ 4 වෙනිදා. සම්බ හෝල්සේල් 94යි, නාඩු හෝල්සේල් 92යි. හැබැයි මම දැන් ගිහිල්ලා ගත්ත මහ බැංකුවේ සතියකට සැරයක් ඉදිරිපත් කරනවා හාල් මිල කීයද කියලා. මේ 15 වෙනිදා මහ බැංකුවේ වාර්තාව. සම්බා මේ හෝල්සේල් 135යි. කැකුළු හෝල්සේල් රුපියල් 100යි. හෝල්සේල් 135යි, මේ හෝල්සේල් 100යි. ඊළඟට තියෙනවා මේ මර්ධක හමුල්ලේ පවා හරි හෝල්සේල් සම්බා රුපියල් 130යි. කැකුළු රුපියල් 100කට කිට්ටු වෙනවා. ඊළඟට මේ ඒ හැමතැනම මේ ඊළඟට දඹුල්ලේ මාකට් එකේ රීටේල් 134යි සම්බා කැකුළු 100. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ ගරු සභාපතිතුමා, මේ ගැසට් එකට අනුව මහ පොළවේ හාල් නැහැ. ඒකට හේතුව මේකේ සමීකරණයක් තියෙනවා. ඒ කියන්නේ අපි වී ගොවියට හොඳ මිලක් දෙන්න ඕනේ කියන තැන අපි පිළිගන්නවා. ඒ වගේම පාරිභෝගිකයටත් සාධාරණ මිලක් දෙන්න ඕනේ. නමුත් වී ගොවියට ඔබතුමාලා 50ක් දෙනවා. දැන් 50 දුන්නට තෙත ගන්නේ 44ට. තෙත 44ට ගත්තට උදාහරණයක් හැටියට මම කියන්නම්. ඒ තෙත 122ක් තියෙනවා. ඊළඟට ඒක තෙතමණය වියලි කරනකොට 112 මාරක් ඒක බරෙන් අඩු වෙනවා. එතකොට මේකේ මිල තෙත බර ඉවත් කරයින් පස්සේ වී කිලෝවක් රුපියල් 50යි 729ක් වෙනවා. වියලන්න රුපියල් 4ක් යනවා. බෑග් එකට 780ක් යනවා. එතකොට වී කිලෝවක් ගරු සභාපතිතුමා රුපියල් 55යි 710ක් වෙනවා. ඊපස්සේ කොටන්න ඕනේ. ඒකට රුපියල් 6ක් යනවා. එතකොට ඒව හාල් කරනකොට 162ක් වෙනවා මේ හාල් ප්‍රමාණය වී වලින්. එතකොට සහල් කිලෝක පිරිවැය වෙනවා රුපියල් 98යි 753. එතකොට මේ මං කතා කරේ නාඩු ගැන. රුපියල් 98යි 753ක් වෙනවා නම් ගරු සභාපතිතුමා කොහොමද රුපියල් 92කට මේක විකුණන්නේ? එතකොට කෝ පොලිය ගෙවන්න මෙතන මුදල්? කෝ මේකේ ලාභය? එතකොට ලාභයක් නැත්නම් කාටවත් වෙළඳපොලක මේ 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 තිරසාරව වෙළඳාම කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ගැසට් එක ගහනකොට මේ දෙපැත්තම සමබර වෙන්න ඕනේ. එකක් තමයි වී ගොවියට ඒ මිල දෙනවනම් පාරිභෝගිකයට කියන්න ඕනේ ඒ පිරිවැයට සාපේක්ෂ මිලකට මේ තොග සහ සිල්ලර මිලක් වෙළඳපොලේ නියම වෙන්න ඕනේ කියලා. ඉතින් මේකට මම ඔබතුමාට කියන්නේ මේ මගේ පාර්ලිමේන්තු සගයක් හැටියට. අපි ඔබතුමා අද ආණ්ඩුවේ, මම විපක්ෂයේ. මම ආණ්ඩුවේ ඉන්න දවසේ මම පටන් ගත්තා අර ශක්ති සහල් කියලා වැඩපිළිවෙලා. ඒක හරහා අපිට පුළුවන් වුණා ඒ කුඩා සහල් මෝල් හිමියෝ බර ගාණක් එකතු කරලා දිස්ත්‍රික් 8ක සම්පකාර සංවිධානයක් හදලා ඒ හරහා අපිට මේ වැඩේ කරන්න. ඔබතුමාට කරන්න ඕනේ ඒ කුඩා මෝල් හිමියෝ ශක්තිමත් කරන්න. කුඩා මෝල් හිමියෝ I have no time කාන්චන, very very little time. කුඩා හාල් මෝල් හිමියෝ ශක්තිමත් කිරීම හරහා තමයි මේකට විසඳුම තියෙන්නේ. දැන් බලන්න ඩඩ්ලි මුදලාලි ඩඩ්ලි මහත්තයා නේද කියන්නේ මේ ගිහිල්ලා දැන් අර සුවඳල් දීලා තියෙනවා අර සුවඳල් දීලා ගොවි මහත්තුරුන්ට කියනවා ඕගොල්ලෝ දෙන්න මං 70ට 80ට ගන්නම් කියලා කිලෝ එක දෙන්නේ කියලා රුපියල් 250ට හරි එතකොට මෙතන
මිනිත්තු දෙකක් තියෙනවා
මේක තේරුම් ගන්න ප්‍රශ්නේ දෙවෙනි කාරණාව තමයි මට විනාඩි දෙකක් දෙන්න හොඳේ දෙවෙනි කාරණාව තමයි මේකට පස්සේ දෙවෙනි කාරණා තමයි මේ මේ රුපියල අද ඩොලර් එක රුපියල් 264යි මෙන්න මේ දැන් මම ලංකා බැංකුවේ වෙබ්සයිට් එකෙන් ගත්තා 2021 ජනවාරි මාසේ 20 වෙනිදා උදේ 8යි තප්පර මේ විනාඩි 36 රුපියල් 200යි ඩොලර් එක රුපියල් 200යි එතකොට කොච්චර මේ ආණ්ඩුවෙන් ගැසට් ගහනවද කිව්වා මොකද්ද කිව්වේ මෙතන ඇවිල්ලා නිමාත් කබ්‍රාල් මහත්තයා කිව්වා එදා මේ ළඟදී මේ විපක්ෂය කියන දේවල් විශ්වාස කරන්න එපා රුපියල් 185ට ශක්තිමත් වෙනවා බලන්න මට අර ටූල් එක තියෙනවා මේ ටූල් එක තියෙනවා කියලා ඒ ටූල් තමයි ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ට පුළුවන් කියලා වෙළඳ පොලෙන් මේ ඒ අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න මම සභාගත කරන්න කැමති ගරු සභාපතිතුමනි දෙසැම්බර් සමාවෙන ජනවාරි මාසේ 22 ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා අපිට ගෙවන්න තියෙනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර ඩොලර් මිලියන 194 අනිද්දාට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 194 ඒ නිසා අනිද්දා වෙනකොට එකතු කරගන්න ඩොලර් මිලියන 200ක් ණයක් ගන්න රජය උත්සාහ කරා මම සභාගත කරනවා ඒ ඩොලර් මිලියන 200 ලන්සු කැඳෙව්වා ඊයේ තමයි ඒක කැඳෙව්වේ අන්තිමට ඊයේ හැන්දෑ වෙනකොට කීයද සභාපතිතුමා හම්බුනේ ඩොලර් මිලියන 43.6යි හම්බ වුනේ අනිද්දා ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 200ක් හැබැයි ඒක මහ ලොකුවට මෙතුමා කිව්වා ඇවිල්ලා අපි එකතු කර ගන්නවා කියලා ඩොලර් මිලියන 43.6යි හරි ඒ කියන්නේ 122යි ලැබුණේ අනිද්දා ගෙවන්න
ඕනේ කාලය අවසන් වෙනකොට මන්ත්‍රීතුමා
හරි මම විනාඩිද එතකොට
විනාඩිය
හරි එතකොට දැන් මොකද කරන්න හදන්නේ දැන් කියන්න හදනවා මේ අනික් කට්ටියට මේ මේ මිලට ඒගොල්ලෝ මේ මේ ලබා ගන්න හදනවා වෙන බැංකු වලින් වෙන පුද්ගලයන්ගෙන් මේ 106.85 ගන්න. ඉතින් ඒ නිසා මෙතන තර්කය තමයි කොච්චර ගැසට් ගැහුවත් කොච්චර මෙතන ඇවිල්ලා වාග් ප්‍රහාර කරත් කොච්චර මෙතන ඇවිල්ලා කිව්වත් විපක්ෂයට තේරෙන්නේ අපිට තමයි තේරෙන්නේ රුපියල් 185ට අපි කරනවා අපිට ඒක කරන්න පුළුවන් අපිට මේ මහා ලුක්සාල බලයක් තියෙනවා කියලා මම නැවතත් කියනවා අන්න අද ගිහිල්ලා බලන්න ඕන කෙනෙක්ට
ලොබියේ තියෙන
කම්පියුටර් එක ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැංකොස්සිලෝන් එකට ගිහිල්ලා රුපියල් ඩොලර් එක රුපියල් 200.74යි හරි මෙවුවට දෙන්න උත්තර ගැසට් ගහලා බොරු වාග් ප්‍රහාර නෙවෙයි ඇත්ත වශයෙන්ම කරලා පෙන්නන්න රුපියල් 185ට
හරි ගරුමන්තම් බොහොම ස්තුතියි මීළඟට ගරු ඩීබී හේරත් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් ලැබෙනවා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මේ ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දෙමින් පිළිමදව අද අන්දු කුමාර දිසානායක මන්ත්‍රීතුමා පෞද්ගලික යෝජනා යටතේ ඉදිරිපත් කරලා තියෙන ඒ ගැසට් චක්‍රලේක නිවේදන ප්‍රියාවට නොම් වෙන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව විවාදෙන් ලක් වෙලා තියෙන මොහොතකදී එක පැත්තකින් මේ වගේ යෝජනාවක් මේ වගේ සභාවකට ගේන්න ඔහුට තියෙන අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙහෙම කියන්නේ මෑත භාගයේ අවුරුදු 4 මාර්ග යහපාලන ආණ්ඩුවක් කරවන්නට දායක වෙච්ච පිරිසහු එවකට පාලක පක්ෂයේ ආශිර්වාදය තුළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකන් උසුලමින් ආණ්ඩුව පවත්වගෙන යන්න වහන්සි ගත්තහු ඒ කාලේ ඔහු මේ වගේ වැරදි අඩුපාඩු දැක්කේ නැහැ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ගත්තහම පළාත් පාලන මැතිවරණ කල් දාලා පළාත් සභා මැතිවරණ කල් දාලා පළාත් සභා මැතිවරණ පනත මේ අක්‍රිය කරවන්නට අත උස්සප උදවිය ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැල්ලු කරන්න දායක වෙච්ච මහජන නියෝජිතෙක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයා. එහෙම කරපු ඔහු අපි නැවත වතාවක් අවුරුදු 4 විනාශ වෙච්ච රටක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම තුළ මේ රටේ විධායකය නිර්මාණය කරලා අතිමහත් බහුතරයක් පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වය තුළ නැවත වතාවක් සංවර්ධන ප්‍රවේශයන් ගොඩනගන්න මහජනතාවගේ අනුමැතිය ගත්තාය. ඒ මහජන මතයත් එක්ක රට බාරගත්තට පස්සේ මේ රට හරිතැනකට ගෙන යන්නට, මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, එවකට බදු බරින් ජනතාව පීඩනයට ලක් කරලා තිබිච්ච ක්‍රමවේදය වෙනස් කරන්නට අපේ රජය ආර්ථික සේවා ගාස්තුව, ජාතිය ගොඩනැගීමේ බද්ද, ණය ආපසු ගෙවීමේ බද්ද, මේ වගේ බදු සහන ලබා දුන්නා. එවැගේම වැඩ බද්ද 15 ඉඳලා 108 දක්වා පහද දැම්මා. ඒ වගේම ණය සහන ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ ආර්ථිකයට ශක්තියක් දෙන්න අවශ්‍ය විවිධ වැඩපිළිවෙළ නිර්මාණය කරා. මේ සියල්ලම කරේ රජයේ ගැසට් නියෝග පනවල. ඉතින් ඒ වගේ කටයුතු කරලා රට යහපත් තැනකට අරගෙන යන කටයුතු කරද්දී දැන් වර්තමානයේ ගත්තහම කොවිඩ් වසංගතයත් එක්ක මුළු ලෝකෙම ආර්ථික ඍණ 4.4 දක්වා වෙනකොට අපේ රටේ තුන්වෙනි කාර්ත්‍රී ආර්ථික වර්ධන වේගයේ ධන 1.5 දක්වා ගෙනාවේ මේ රජය. ඒ නිවැරදි මුල්‍ය කළමනාකරණයක් තිබිච්ච හින්දා. ඒ වගේම 2021 ජනවාරි මාසේ 19 වෙනකොට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 53,750ක් වාර්තා වුණා. මරණ 270යි. තත්ත්වය ලෝකයේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව ගත්තහම මේ රට කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තියක් රජය හඳුන්වා දීලා එහි ප්‍රතිඵල රටට අරගෙන ඇවිල්ලා තියෙන වෙලාවක්. ඒ වගේ තත්ත්වයක් තුළ විශේෂයෙන්ම මේ රටේ කඩාගෙන වැටෙන ආර්ථිකයට වටිනාකමක් දෙන්න ව්‍යවසායකින් අවශ්‍ය සහයෝගය උපරිම මට්ටමින් අපේ රජය ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තහම ව්‍යවසායකින් යළි නගා සිටීම සඳහා සහන පොලි අනුපාතය යටතේ ව්‍යවසායකින් 53,151 දෙනෙකුට රුපියල් මිලියන 15,5723ක් රාජ්‍ය බැංකු හරහා ව්‍යවසායකින් ලබා දීලා තියෙනවා. ඒ තුළ මේ රටේ ආර්ථිකයට වටිනාකමක් දෙන්න ව්‍යාපාරික ප්‍රජාව එකට එක්හව කරගත්ත කාරණාවක්. ඒ විතරක් නෙවෙයි, මේ රටේ ගොවියන්ගේ වී කොච්චර දුෂ්කරතාවයන් වලට තිබුණත් රුපියල් 52ට මිලදී ලගන්න, ඒ වගේම ගොවි බිමෙන් ඒ ගොවියන්ගේ වී ටික තෙත සහිත තත්ත්ව තිබුණත් ඒවා මිලදී ලගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රටක් හැටියට ගත්තාම කොවිඩ් වසංගතය මුළු ලෝකෙම වෙලාගෙන තියෙන වෙලාවක මේ රටේ මාර්ග පද්ධතිය නවීකරණය කරන්න, කිලෝමීටර් 100,000ක් කාපට් දාලා ගම්බද පාරවල් හදන්න, ඒ වගේම ඇනහිටලා ඉදිකිරීම වලින් ඇනහිටලා තිබිච්ච අධිවේගී මාර්ග පද්ධතිය නවීකරණය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල මහා මාර්ග ඇමතිවරයාට බාර දීලා තියෙනවා ජනාධිපතිතුමා. ඒ වගේම පානීය ජල ව්‍යාපෘති මේ වන විට සමස්ත රටේම ජාතික ජල සම්පාදන හා ජලපවන මණ්ඩලයේ සංවර්ධන වැඩපිළිවෙල තුළ මේ රටේ ජනතාවට පානීය ජලය ලබා දෙන්න කටයුතු කරන විතරක් නෙවෙයි, ග්‍රාමීය ප්‍රජා මූල සංවිධාන නිර්මාණය කරලා මහජනතාවගේ දායකත්වයෙන් පානීය ජල ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආරම්භ කරලා ක්‍රියාවටම නම්වලා තියෙනවා. මේ වගේ පසුබිමක් තුළ එතනින් නවතින්නේ නැහැ. මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කටයුතු කරද්දී
කාලයක් තියෙනවා ඔබතුමාට.
විශේෂයෙන්ම බොහොම ස්තුතියි. රජයේ මේ ක්‍රියාකාරකම් මෙහෙම කරනකොට ජනාධිපති කාර්යක සාධක බලකායෙන් ගම්බද දිනුදු ජනතාවගේ දිනුදුකම නැති කරන්නට, ඔවුන්ගේ ආර්ථිකයට වටිනාකමක් දෙන්න, ගෙවතු වගා වැඩසටහන් හදන්න, ඒ වගේම පසු සම්පත් වශයෙන් උදව් කරන්න විවිධ වැඩපිළිවෙළ ක්‍රියාවට නම්වල තියෙනවා. ගමේ පාර ටික හැදෙනකොට, ඒ වගේම ගමට වතුර ටික හම්බෙනකොට, පවුල්වල ආර්ථිකයට වටිනාකමක් දෙනකොට, එතනින් එහා ගියාපුවම තවදුරටත් රජයේ මැදිහත් වෙලා දුප්පත් පවුල්වල අඩුවෙන් ඉගෙන ගත්ත අයට 100,000කට රැකියා ලබා දීලා, ඒ වගේම රැකියා විරහිත උපාධිධාරීන් ඒ කාලේ අපි දන්නවා පාරවල් ගානේ උද්ඝෝෂණය කරා රැකියා ලබා දෙන්නේ කියලා, කිසිම ගැටලුවකින් තොරව දේශපාලන භේදකින් තොරව රැකියා ප්‍රශ්නේ විසඳුමක් දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒවගේ පසුවිමක් තුළ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද විපක්ෂේ මහන්සි ගන්නවා කොරෝනාවට මුහුණ දීලා හරි කමක් නැහැ, ඒ පිහිටෙන් මේ රටේ පාලන බලය ගන්න ජාත්‍යන්තර දේශපාලන භූමිකාව තුළ අපි දකින්නේ නැහැ. මේ හා සමාන විපක්ෂයක් ජාතිය විපත්තියට පත් වෙලා තියෙන වෙලාවක, මුළු ලෝකෙම කොරෝනා උදුරට ගොදුර වෙලා තියෙන වෙලාවක, ඒ මුවාවෙන් මේ රටේ පාලන තන්ත්‍රයට එන්න ඔවුන් උත්සාහ දරන විපක්ෂයක් තමයි මේ රට තුළ තියෙන්නේ. මේ වගේ කාරණාවල් ජාත්‍යන්තර දේශපාලන භූමිකාව තුළ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපි දන්නවා පැහැදිලිවම මේ විපක්ෂ කණ්ඩායම රට පාලනය කරන කාලෙදි අධිකරණ ඇඟිලි ගහපු හැටි, අධිකරණේ විනිසුරුවන් හැල්ලු කරපු හැටි අපි හොඳට දන්නවා. ඒ වගේම අධිකරණය භාවිතා කරලා පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගෙන තමන්ට විරුද්ධව කටයුතු කරපු අපේ හුඟක් දෙනෙක් හිරගෙදරවලට දාන්නත්, නීති අනුසකට යට කරන්නටත් එදා ඒ එක්සත් ජාතික පක්ෂේ නායකයන්ගේ කාර්යාල තුල සැලසුම් සකස් කරපු හැටි හොඳට පැහැදිලිව තියෙනවා. ඒ වගේ පසුබිමක් තුල මන්ත්‍රීතුමනි අනුර කුමාර දිසානායක මහත්තයාට විපක්ෂය නියෝජනය කරන, එදා යහපාලන ආණ්ඩුව නිර්මාණය කරන දායක වෙච්ච ඔවුන්ට මෙවන් යෝජනාවක් මේ වගේ උත්තරීතර සභාවක සාකච්ඡා කරන්න අයිතියක් නැහැ කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මීළඟට ගරු පීරිත් මහසාර සරත් පොන්සේක මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් ලැබුණා.
ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, ලැබෙන වෙලාව සීමිතයි, ඒකාන්තව වේගයෙන් කියවන්න ඕනේ. අපි දන්නවා තමුන්නාන්සේලා මේ රජය වරින් වර නොයෙක් ගැසට් පත්‍ර නිකුත් වුණා. නමුත් අපි දැක්කේ ජන ජීවිතය එන්න එන්නම දුෂ්කර වෙනවා පමණයි. ජනතාව ජීවත් වීමට බැරි පරිසරයක් ගොඩනැගෙමින් තියෙනවා. තමුන්නාන්සේලාට ඡන්දය දුන්නේ කන්න බලාගෙන නෙවෙයි කියලා තමුන්නාන්සේලාගේ හුඟක් අය කියනවා. ඊයේ මහාචාර්ය කෙනෙකුත් මෙතන පිටිපස්ස ඉඳලා කිව්වා. නමුත් තමුන්නාසලගේ යුතුකම ජනතාව ඉල්ලුවත් නැතත් තමුන්නාසලා ජනතාවගේ සාගින්න නිවන එක තමුන්නාසලගේ යුතුකම. තමුන්නාසලා අපට මතකයි අතීතයේ බොම්බයි ලූණු පොල් ගෙඩි ගෙනෙල්ලා වේදිකාවල ඒවා පෙන්න දැන් සැපද ගණන් කොහොමද කියලා ඇහුවා. නමුත් තමුන්නාසලාගේ වර්තමානයේ කෑම බීමවල මිල ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. 2019 සහ 2020 නත්තල වෙනකොට මේවා තිබුණේ කොහමද? පරිප්පු 116ට තිබුණා, නත්තලට 180යි. ඔයිල් තෙල් 320ට තිබුණා, නත්තලට 480යි. සීනි 100ට තිබුණා, සීනි ගැන ඇති වෙන්න හැමෝම කෑ ගැහුවා, නිදහසට කාරණා දුන්නා. සීනි 100ට තිබුණා, නත්තලට 130යි. ආල්මැස්ස 600ට තිබුණා, 850යි. සම්බා 95ට තිබුණා, 132යි. නාඩු 95ට තිබුණා, 104යි. කහ ගැන කතා කරන දැන් කහ නෙමෙයි, දැන් කහ නිල් වෙලා තියෙන්නේ මේ රටේ. කහ ගැන කතා කරලා වැඩක් නැහැ. ඊළඟට අපිට ඇහුණ තමුන්නාසලාගේ කැමති කෙනෙක් කියන පෞගි දස්සල එළවලු ගණන් බස්සන්න අතරමැදියාගෙන් ගන්න නැතුව ආණ්ඩුව මැදිහත් වෙලා කෙලින්ම එළවලු අනායගෙන් අරගෙන ගිහලා බෙදලා දෙනවා කියලා. ඒ ඇමති සුරංගනා ලෝකේ ජීවත් වෙනවා. ඒ ඇමති දන්නේ නැහැ විශේෂයෙන්ම දඹුල්ලාගේ පැතිවල ගොබිය වවන්නේ ඒ අතරමැදියා දෙන සල්ලිවලු. ඒගොල්ලෝ තමයි ව්‍යාපාරය කරන්නේ. එතකොට ගොවිය අනිවාර්යයෙන්ම අතරමැදියට ඒ ලොවුන් ලබා දෙන්න ඕන. මේවා නොදැන කතා කරන එක කනගාටුවට කරුණක්. ඊළඟට අපි දැක්ක පහුගිය දවස්වල පොලිමේ යන දෙමව්පියෝ ළමයින්ට පොත් ගන්න. රජයේ මුද්‍රණාලයේ පාසල් පොත් එක පන්තියක අයට පොත් දෙකලු හම්බෙලා තියෙන්නේ. තව පොත් අටක් ගන්න තියෙනවා කියලා දෙමව්පියෝ පොලිමේ ඉන්නේ. එතකොට මේ වගේ තමුන්නාසලා කෙරිය යුතුම දේවලුත් අද රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව මතක් කරන්න ඕනේ තමුන්නාසලා වේදිකාවල නොයෙක් ආකාරයෙන් නොයෙක් ස්ථානවල කියපුවා. වතුකමුකරුවන්ට ජනවාරි ඉඳලා රුපියල් 1000ක වැටුපක් දෙනවා කිව්වා. ඒවා දැන් තමුන්නාසලට අමතක වෙලා. ඊට මට මතකයි වේදිකාවේ කිව්වා ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරණ ඉවර වෙනකන් කසාද බඳින්න නැතුව ඉන්න කිව්වා. කසාද බඳින හැම ජෝඩුවකටම ගෙයක් දෙනවා කිව්වා. තව රුපියල් 25000කුත් දෙනවා කිව්වා. ඒතකොට මේ වගේ කතාවට නිතරම අහන්න ලැබුණා. ජනතාව රැවටුණා. ඊට අමතරව මම දකිනවා මේ දවස්වල තමුන්නාසලාගේ නීතිය සාමය ඇමති එතුමා ඉතාම අලංකාර ලස්සන කතා කියනවා. ඒව අහනකොට අපට නිකන් ඇඟට අමු ජවයක් එනවා. හැබැයි මේවා යථාර්ථවාදී නෑ. ඉස්සෙල්ලා මෙතුමා කියනවා සිවිල් ආරක්ෂක භටයෝ දානවලු මැතිඇමතුරුන්ගේ ආරක්ෂාවට MSD එක අයින් කළා. සිවිල් ආරක්ෂක භටයොත් එක්ක හිටපු මන්ත්‍රීගරයෙක් මෙතන ඉන්නවා. සිවිල් ආරක්ෂක භටයොන්ගේ සංකල්පය එතන 98%ක් ඉන්නේ ගම්වලින් ආපු සිරිසේන ඥානපාල ඒ වගේ ගම්වල මිනිස්සු ගොයම් කපන කට්ටිය ඒගොල්ලන්ට අවියක් දුන්නා. ගොයම් කපනකොට කුඹුරේ ගැටිය ගැට්ටට නියරට හේතු කළා අවිය දියන්න ඕනේ. රැයට අවියත් එක්ක ගෙදර නිදියුණා. ඊට පස්සේ ආච්චිලාටත් දීලා තිබුණා. කමලටත් දීලා තිබුණා. නන්දාවතීටත් දීලා තිබුණා. ඒ වගේ කට්ටිය දාන්න බුලන්ද තමුන්නාසලගේ ආරක්ෂාවට. ආරක්ෂාවට සෙබලයක් හදනවා කියන එක ඉතා විශාල දුෂ්කර දෙයක්. විශේෂිතව පුද්ගලයෝ තෝරා ගන්න ඕනේ. එතකොට මේ වගේ සුරංගනා කතා කියලා කාලේ නාස්ති කරනවා. ඊළඟට එතුමා කියනවා අවුරුදු 18ට වැඩි ඔක්කොටම දෙනාලු හමුදා පුහුණුව. අපි හිතමු 18 ඉඳලා 26ට කියලා. එහෙම වුණොත් මිලියන 3,4ක් 4ක් ඉන්නවා 18 ඉඳලා 26ට. ඊට පස්සේ ආයතන කරන්න බෑ. මාස 6ක් දෙනවා. මාස 6කට සබලෙක් පුහුණු කරන්න යනවා 107,000ක්. එක සබලෙක් පුහුණු කරන්න. එතකොට මිලියන 3,4 කව වුණත් ලක්ෂයක් පුහුණු කරන්න ගියොත්. ලක්ෂයක් පුහුණු කරන්න ගියොත් යනවා බිලියන 75ක්. ඒ කියන්නේ කෝටි 7500ක් ලක්ෂයක් පුහුණු කරන්න. තමුන්නාසලට ඒව කරන්න සල්ලි තියනවාද? කරන්න පුළුවන් දේවල්ද මේ කියන්නේ? මේ අමතියට වගකීමක් අතු වැඩ කරන්න වෙනවා. මේ වගේ සුරංගනා කතා කියන්නේ නැතුව. ඊළඟට මම එනවා ගිය පාරමට කතා කරා 8 වෙනිදා ඉවර කරන්න බැරි වුණා. මේක ඉතා වැදගත් මාතෘකාවක්. වරාය ශෝකාලාපේ. වර්තමානයේ අපේ රට බලපාන විශාල ප්‍රශ්නයක්. මේකත් මම වේගයෙන් කියවන්න ඕනේ. එදා කියපු සමහර කරුණු මම කියනවා නොකිය කියන්න බැරි වෙච්ච තමුන්නාසලට අල්ලගන්න පුළුවන් වෙන්න. මම ජනවාරි 8 වෙනිදායි කියපු කතාව ඉතුරු ටික රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ කියලා තමයි තමුන්නාසල බලයට ආවේ. වරාය නැගෙනහිර ජැටිය කීයටවත් විකුණන්නේ නැහැ කියලා තමුන්නාසල වේදිකාවල පොළොවේ අත ගහ ගහ දිවුරුවා. නමුත් දැන් එක සිද්ධ වෙගෙන යනවා. නැගෙනහිර ජැටිය ගැන නැවත මතක් කළ යුතු කරුණක් තියෙනවා. වරායේ මුදල් හා බැංකුවෙන් බැංක ඔෆ් සිලෝනෙන් ගත්ත ඩොලර් මිලියන 80ක් ඇතුළුව ඩොලර් මිලියන 230ක් වියදම් කරලා තියෙනවා මේ නැගෙනහිර ජැටිය දිනු කරන දැනට. වරාය විසින් ඊට පස්සේ සාදා නිමකල සමාවෙන්න ඊට පස්සේ ක්‍රේන් හතරක් ගන්න වරාය මුදල් ඩොලර් මිලියන 65ක් වෙන් කරලා තියෙනවා මේ වෙනකොට. ඉතිරි අවශ්‍යතාවය තියෙන්නේ ඩොලර් මිලියන 450යි. වරාය කට්ටිය කියනවා අවුරුදු 10කින් මේක එකතු කරලා ඒගොල්ලන්ගේ තියෙන ලාභයෙන් වරාය හදන්න පුළුවන් කියලා. සාදා නිමකල පසු මේ වරායේ නැගෙනහිර ජැටිය සහ SAGT එක පර්ණවරායේ මේ දෙකේම උතුරු පැත්ත මේ එකතු කරාම මීට 3000ක බොක්ස් ෆෝමේෂන් එකට ජැටියක් හදන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේ ජැටි ලෝකෙම තියෙන්නේ හතරයිලු. ඒ වගේ ජැටියක් ඒගොල්ලන් ලබා ගන්න තමයි ඒගොල්ලන්ගේ සිහිනේ. හදා ඉවර වුණ පසු වසරක වරායේ ආදායම එනවා ඩොලර් මිලියන 200ක්. වරාය දීලා ලැබෙන්නේ ඩොලර් මිලියන 500යි. අවුරුදු දෙකමාරකින් මේ වරාය දීලා හම්බෙන මුදල අපි වරාය හදාගත්තොත් අපිට සොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 12මාරක් වෙනකොට අපිට ලැබුණ මුදලත් අපි සොයාගෙන වරාය හදලා අපිට ඉවර කර ගන්න පුළුවන්. නැගෙනහිර ටර්මිනල් එකෙන් පමණක් ඩොලර් මිලියන 140ක් හම්බ කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියන වරාය හැදුවට පස්සේ ඩොලර් මිලියන 145න් භාගයක් ඉන්දියාවට ගියත් අවුරුදු 25ක් ඊට පස්සේ ඉන්දියාවට ඒක අයිති වෙලා තිබ්බත් එතනින් එහාට ඒගොල්ලන්ට හම්බ වෙනා ඩොලර් මිලියන 1750ක්. ඒකට ඉන්දියාවට ඒ ගාණ හම්බ වෙනවා ඩොලර් මිලියන 500ක් අපිට දීලා ඩොලර් මිලියන 1750ක් ඒගොල්ලෝ මුදලින් ලාභයක් ලබා ගන්නවා. අපිට ලැබෙන්න තියෙන ඩොලර් මිලියන 1750ක් අපිට අහිමි කරනවා. ඊළඟට අපිට ලැබෙන ආරංචි අනුව ඊස්ට් ටර්මිනල් එක ලබා ගැනීමට ඉන්දියාවට තියෙන අවශ්‍යතාවයටත් වඩා SAGT ජැටිය පාවිච්චි කරන ජෝන් කීල්ස් එකට මේක අවශ්‍යයි කියලා අපට ලැබෙන තොරතුරු වල තියෙනවා. ජෝන් කීල්ස් මේක පිටිපස්සේ ඉන්නවා. ජෝන් කීල්ස් ගත්ත එක එකතු වෙලා තමුන්නාසලගේ රජයේ මැති අමති කෙනෙක් නෙමෙයි වෙනත් ප්‍රබල චර්ත්‍යයක් අව නම සඳහන් කරන්නේ කරොත් තමුන්නාසලගේ නායකී ඉතා අපහසුතාවයට පත් වෙනවා.
තමිනිතු දෙක කාලයක් තියෙන කරු මාතෘතුමා. තමිනිතු දෙකක් තියෙන බතපාට.
ඒක නිසා ඒ ප්‍රබලයාගේ වමනාව මෙතන තදින් බලපානවා කියලා වාර්තා වෙනවා. SAGT සහ CICT වාර්ෂික ආදායම රුපියල් බිලියන 10යි. අපි වරායෙන් හම්බ කරන රුපියල් බිලියන 40ක්. SAGT සහ CICT අපට දෙන්නේ මෑන් පවර් ලේබර් විතරයි. එතකොට ඒ රුපියල් 35000 පඩියට. නමුත් අපි වරාය ගෙවනවා අපේ කෙටුමුට හම්බ කරන්න පුළුවන් අපේ සේවකේ ලක්ෂයක් පමණ. මේ අනුව ඊස්ට් ටර්මිනල් එක සියයට හතලිස් ශ්‍රමයක් දෙනවා කිව්වට රැකියා ලබාදීමේදී විශාල පාඩුවක් ඇති වෙනවා. ඒ පාඩුව අපිට දරා ගන්න වෙනවා. ඊළඟට අපිට දැනට කොළඹ වරාය ලෝකයේ 25 වෙනි තැනට ඉන්නවා. ඊස්ට් ටර්මිනල් එක හදාගත්තොත් අපිට ගේන්න පුළුවන් කොළඹ වරාය ලෝකයේ 15 වෙනි තැනට. දැනට වරායට වර්ෂයකට කන්ටේනර් මිලියන 7.2යි එන්නේ. ඊස්ට් ටර්මිනල් එක හැදුවම වරායට ගෙන්න ගන්න පුළුවන් කන්ටේනර් මිලියන 10ක්. මේ විශාල වෙනස බලන්න අපිට කොච්චර ලාභයක්ද වෙන්නේ කියලා. වරායේ සියලුම ට්‍රේඩ් යුනියන්ස් 23ම වරාය දෙනවට විරුද්ධයි. වරායේ ප්‍රබලයෙන් කියන්නේ වෙස්ට් ටර්මිනල් එක. දකුණු වරායේ කොළඹ දකුණු වරායේ බටහිර ටර්මිනල් එක බ්‍රේක් වෝටර් එකක් තියෙන කිලෝමීටර් 6ක ඒක ඉන්දියාවට දෙන්න ඒගොල්ලන්ට ඕන විදිහට හදා ගන්න කියලා. එතකොට ඒක නොදී ඊස්ට් ටර්මිනල් එක දීලා අපිට ජාතික අපරාධයක් සිද්ධ වෙනවා මෙතන. අපිට ඉන්දියාවට එක්ක ප්‍රශ්නයක් නැහැ. අපි කුඩා ආර්ථිකයක් තියෙන රටක්, සීමිත සම්පත්තියෙන් රටක්. ඒකන්ද මම හිතනවා ඉන්දියාවේ යුතුකම තමයි අපිට උදව් කරන එක. අපිට හානි කරනට වඩා, අපිට පීඩනය ලක් කරනට වඩා තවුන්නාසෙලා කියනවා වරාය විකුණන්නේ නැහැ, කරන්නේ ආයෝජනයක් කියලා. ආයෝජනය කරන්නේ ඉන්දියාව. අපි විකුණනවා 143% කොටස් කියන්නේ නිකන් දෙනවද? මුදලක් අරගෙන වරායින් 143% දෙනවා.
කාලය අවසන්
ආයෝජනය කරන විනාඩියක් දෙන්න. ආයෝජනය කරන්නේ ඉන්දියාව. මේ වරාය විදේශ රටකට දීමෙන් අපේ රජය රටට ජාතියට අනාගත පරම්පරාවට ද්‍රෝහි වෙනවා. ඒක තමයි තමුන්නාසෙලා කරන්නේ. ඒ විතරක් නෙවෙයි විදේශ රටක බලපෑමක් ඉදිරියේ තමුන්නාසෙලා සිංහනාද කර කර හිටියේ විදේශ රටවල් වලට අපේ රට වැඩ වලට ඇඟිලි ගහන දෙන්නේ අපේ ගෞරවයේ ස්වෛරීභාවයේ භෞමිකාංගය රකින්නවා කියලා. තමුන්නාසෙලා මේක දීලා විදේශ රටක් ඉස්සරහා ඉතා නිවට බියගුළු වන්දමට දන නැමීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපේ කනගාටුයි රටේ ජනතාව මේක දැනගන්න ඕනේ. බොහොම ස්තුතියි.
ඔබමසුති කරු මන්ත්‍රීතුමනි, මේ ළඟට කරු කාංචන විජේසේකර කරු අමාත්‍යතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් ලැබෙනවා.
සුති කරු මුලාසනාරුව මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන්ම විපක්ෂයේ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගෙනෙන ලද යෝජනාවට කරුණු කීපයක් එකතු කරන්න ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම කරු මුලාසනාරුව මන්ත්‍රීතුමනි, මේ සභාවේ යෝජනාව ගෙනාපු මන්ත්‍රීවරයත් නැහැ, යෝජනාව ස්ථිර කරපු මන්ත්‍රීවරයත් නැහැ. කතා කරන මන්ත්‍රීවරු උදේ කතා කරනවා, වචන කීපයක් කතා කරනවා, පාර්ලිමේන්තු වරප්‍රසාද යට වෙලා විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් පිළිතුරු කතාවලට අහුන්කම් දෙන්න කවුරුවත් මේ සභාවේ රැඳිලා ඉන්නේ නැහැ. දැන් අපිට පෙර කතා කරපු ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීතුමත් මම එතුමා කතා කරන වෙලාවේ ප්‍රශ්නයක් අහන්න නැගී සිටියා. එතුමා කිව්වා මට විනාඩි 7යි තියෙන්නේ කතාවෙන් පස්සේ ප්‍රශ්න අහන්න කියලා. අපි ප්‍රශ්නේ අහන්න බලාගෙන හිටිය හර්ෂ මන්ත්‍රීතුමා ඉඳීද කියලා හර්ෂ මන්ත්‍රීතුමාත් මෙතනින් පැනලා ගිහිල්ලා. දැන් හර්ෂ මන්ත්‍රීතුමා කතා කරා පාලන මිල පිළිබඳව. එතුමා කතා කරා ශක්ති ව්‍යාපාරය පිළිබඳව. හාල්මෝල් සවි බල ගන්න ව්‍යාපාරය පිළිබඳව. දැන් එතුමාට මතක ඇති එතුමා ඒ සංකල්පය ආරම්භ කරලා එතුමාලා දේශපාලන වශයෙන් තෝරගත්ත එතුමාලගේ පාක්ෂිකයෝ බැංකු ණය පහසුකම් දෙන්න. ඩිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වීණිකුත් කරන්න. එහෙම ලබා දීපු සමාගම් අද දවසට බැංකු ගණනාවකට රාජ්‍ය මූල්‍ය ආයතන ගණනාවකට විශාල වශයෙන් මුදල් ගෙවන්න සිදුලා තියෙනවා. තාම ඒක ගෙවීම් කළා නැහැ, ගෙවීම් පැහැරලා තියෙනවා. දැන් මෙතන මෙතුමන්ලා ඉදිරිපත් කරපු කාරණා කීපයක් තිබුණා. අපේ ආණ්ඩුව කාලේ පහුගිය මාස කීපය ඇතුලේ විවිධ ගැසට් පත්‍රිකා තුලින් පාලන මිලක් ඇති කරන්න උත්සාහ කරා කියලා. ඔව්. මේ රටේ විවිධ අවස්ථාවන්වලදී රටේ මිල පාලනය කිරීමට, විවිධ අවස්ථාවන්වලදී මේ රටේ පාරිභෝගිකයන් ආරක්ෂා කරගන්න, නිෂ්පාදකයන් ආරක්ෂා කරගන්න ආණ්ඩුව හැටියට තීරණ ගන්නවා. දැන් මෙතුමන්ලා කියපු ගැසට් නිවේදනය ගත්තම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මෙතුමන්ලා කියනවා සීනි ගනුදෙනුවක් තුලින් වංචාවක් සිද්ධ වෙලා කියලා. අපි පැහැදිලිව කියන ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු හැටියට වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණ දැන් කරනවා. එතුමාලා පැමිණිලි කරලා තියෙනවා. එතන එවකට හිටපු සභාපතිවරයා එයින් ඉවත් කරලා මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් යන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. එහෙම කවුරු හරි කාගේ හරි ගිණුමකට කාගේ හරි මැදිහත්වීමකින් සංවිධානාත්මකව අර බැඳුම් කර වංචාය වගේ මහා බැංකුවට කියලා සාකච්ඡා කරලා සංවිධානය වෙලා බැංකු පොලි අනුමාතික වෙනස් කරලා ඉවරලා මේ රටේ අතිමහත් බහුතර ජනතාවක් මත පීඩනයක් යොදපු අන්න ඒ වගේ සංවිධානාත්මක අපරාධයක් වෙලා තියෙනවා නම් විපක්ෂ මන්ත්‍රු නෙමෙයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රු හිටිය අපි තමයි ඉස්සරලම ගිහිල්ලා ඊට විරුද්ධව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරන්නේ. එසවෙ පැහැදිලිව කියන්න ඕන. වර්තමාන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඔවුන්ගේ පළවෙනි කාර්යභාරය බවට පත් කරගෙන තියෙන්නේ කාර්යක්ෂමතාවයේ වැඩි කිරීමටත් දූෂණය තුරන් කිරීමේ කියන ප්‍රමුඛතාවය වෙනුවෙන්. අධිකරු ජනාධිපතිතුමාගේ පහුගිය වැයශීර්ෂ ගන්න ඔබතුමන්ලා 2019 අවුරුද්ද 2020 අවුරුද්දේ 2019 අවුරුද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයට වියදම් වෙච්ච මුදලට වැඩිය බිලියන 1.9ක් මේ රටේ ජනතාවට ඉතුරු කළා දීලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුද්දක කෙටි කාලයක් තුළ අමර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා එල්ල කරා ලංකා බැංකුවෙන් ණයක් දීලා තියෙනවා ව්‍යාපාරිකෙක්ට ව්‍යාපාරිකයේ අගමැතිතුමාගේ හිතවතෙක් මෙන්න මේ සිගරට් මිල ඉහළ දැමීම බලාපොරොත්තුෙන් තමයි මේ කටයුතු කළා තියෙන්නේ කියලා ගරු මුලස්සරේ මන්ත්‍රීතුමනි ව්‍යාපාරිකව හැසිරෙන විදිය අපිට අනුමාන කරන්න පුළුවන් කමක් නැහැ ඕනම අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන වෙලාවක රටේ ව්‍යසනයක් තියෙන වෙලාවක ව්‍යාපාරික හැටියට වුන්ටත් තියෙනවා ව්‍යාපාර කිරීමේ උවමනාව තියෙනවා නමුත් මොනම වෙලාවකත් දැන් මෙතුමල්ලා කියනවා ලංකා බැංකුවේ ණය දීලා තියෙනවා සිගරට් මිල වැඩි කරා නම් අන ලාභයක් ලැබෙනවා කියලා දැන් අනිත් පැත්තට බැලුවොත් එහෙම අගමැතිතුමාගේ එහෙම හිතවතෙක්ට ණය මුදලක් දීලා එහෙනම් නොකරපු එකේ පාඩුව කාටද වෙලා තියෙන්නේ අගමැතිතුමා එතුමාගේ මිත්‍රයන්ට පාඩුව කළා තියෙන්නේ දැන් ලංකා බැංකුවට ණය නිකුත් කරන්න පුළුවන් කමක් නැද්ද ව්‍යාපාර වෙනුවෙන් ලංකා බැංකුවට පමණක් නෙමෙයි ඕනම බැංකුවක් ණය නිකුත් කරනවා හැබැයි ණය නිකුත් කරන්නේ ආපසු ලබා ගැනීමේ චේතනාවෙන් දැන් ලංකා බැංකුවට අපි කතා කරලා අහුවා ලංකා බැංකුවේ සභාපතිතුමා කියනවා නිකුත් කරමු ණය ප්‍රමාණය ඉල්ලීම් කළා තියෙන්නේ 10 වෙනි මාසේ 9 වෙනි මාසේ 9 වෙනි මාසේ 10 වෙනි මාසේක නිකුත් කළා තියෙනවා නිකුත් කරපු ප්‍රමාණයෙන් මිලියන 3100 ගණන් තව මිලියන 300යි ලංකා බැංකුවට අය වෙන්න නියමිතලා තියෙන්නේ කියලා ඒ ව්‍යාපාරිකයක නැවත ගෙවලක් තියෙනවා හැබැයි මෙතුමන්ලයි කාලේ අපිට මතකයි හම්බන්තොට වරාය විකිණීම සඳහා ඔබතුමන්ලා ගිවිසුම් ගත උනේ සමාගම් තිබුණේ මම සමාගම් වල නම් කියන්න යන්නේ නැහැ ඔබතුමන්ලගේ සිරිකොත විදුලි බිල ගෙවපු ඇමතිවරු ලංකා බැංකුවේ මහජන බැංකුවේ රුපියල් බිලියන ගණන් එදා දවසේ අරගෙන තාමත් තියෙනවා පොලු තියලා බැංකුව වලට තාම ගෙවලා නැහැ තාම ගෙවලා නැහැ විතරක් නෙමෙයි ඔබතුමන්ලගේ ආණ්ඩුවේ පහුගිය අවුරුදු පහ ඇතුලේ බොල් ණය හැටියට කපා හරලා තියෙනවා ව්‍යාපාරිකයන්ට ඔබතුමන්ලගේ හිතවතුන්ට නබා දීලා තිබුණු විශාල ණය ප්‍රමාණයක් කපා හරලා තියෙනවා අපි අද විශේෂයෙන්ම මුණ දීලා තියෙන විශාල අභියෝගයකට කරු මුලසනේ සභාපතිතුමනි මෙතුමන්ලා බාර දීපු ආණ්ඩුව අපි ඔබතුමන්ලාසලා බාර දීපු ආණ්ඩුවේ මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩලා දාලා තිබුණේ එක පැත්තකින් කෘෂි කර්මාන්තය ඍණාගයක් දක්වා ගෙනිච්ච 2016 17 අවුරුදු දෙකේ පළවෙනි වතාවට පිට අවුරුදු දෙකක් 17 18 මේ රටේ කෘෂි කර්මාන්තයේ වර්ධන වේගය ඍණාගයක් බවට ගෙනිච්චා ඒකද ඔබතුමන්ලාසලා ආනයන මත යැපිලා හිටියේ මේ රටේ නිෂ්පාදනය දුර්වල කරා පොහොර සහනාධාරයේ කප්පාදු කරා අඩුම තරමේ අපි ආණ්ඩුව බාර ගන්න වෙලා වෙනකොට පොහොර සමාගම් වලට ගෙවිය යුතු හිඟ මුදල් රුපියල් බිලියන 25ක් ගෙවලා තිබුණේ නැහැ විතරක් නෙවෙයි අවශ්‍ය පොහොර ප්‍රමාණය ලංකාවට ආනයනය කරන්න ඇනවුම් කරලා තිබුණේ 2019 2020 අවුරුද්ද වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කළා තිබුණේ නැහැ මේක තමයි තිබුණු වැඩපිළිවෙල අපි පහුගිය දවසේ ඔක්තෝබර් මාසයේ විශේෂ මතිකරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ ගැසට් නිවේදන නිකුත් කරනකොට විශේෂයෙන්ම මේ දැන් කියන මේ සීනි වංචාවක් කරන්න ගැසට් නිවේදනය ගැහුවා කියලා සීනි වලට විතරක් නෙමෙයි බදු අයින් කරේ සීනි තිබුණ රුපියල් 50 රුපියල් 125 දක්වා කරා විතරක් නෙමෙයි සැමන් වලට තිබුණ ටින් මාළු වලට තිබුණ පරිප්පු වලට තිබුණ බීලුණු වලට තිබුණ මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් ඒ බදු සහන ලබා දුන්නා හැබැයි අපි විශේෂ බාර අමතුරු හැටියට මම දීවර රාජ්‍ය මතුවර හැටියට ජනාධිපතිතුමන් ඉල්ලීමක් කරා දවස් දෙකකට පස්සේ මේ බදු සහන දුන්නාට පස්සේ ටින් මාළු වල නම් ඒ බදු සහන දෙන්න එපා කියලා ජනාධිපතිතුමා අපේ දේශීය කර්මාන්ත කරුවන් ඉන්නෝ ඔවුන්ට මේ ධාරිතාව සම්පූර්ණ කරන්න පුළුවන් ඒ නිසා ඔවුන්ට මේ වෙලාවේ බදු සහන දුන්නොත් ආනයන කරුවන්ට අපේ දේශීය කර්මාන්ත කලාගෙන වැටේ කියලා අපි එහෙම කියලා අපි වෙනස් කරගත්තා නමුත් සීනි වලට අපේ දේශීය නිෂ්පාදනයක් නැහැ ඔතනට මතක ඇති බලවත් සෙමනගල මෙවැනි අපේ සීනි නිෂ්පාදනය කරන අපේ ආයතන එතනෝල් විශාල ප්‍රමාණයක් ඉතුරුලා තිබුණා හැබැයි අපේ ආණ්ඩුව ගත්ත දින මොනවද අපේ ආණ්ඩුවට උදව් කරපු ව්‍යාපාරිකයෝ කොච්චර හිටියත්
මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා කොච්චර හිටියත් පැහැදිලි තීන්දුවක් ගත්තා එතනෝල් ආනයනය කරන්න අපි දෙන්නේ නැහැ මේ ලෝක අපේ තියෙන දේශීය වෙළඳ පොලේ තියෙන එතනෝල් ටික පාවිච්චි කරලා ඔවුන්ගේ නිෂ්පාදනය කරගන්න කියලා අපේ එතනෝල් වලට දේශීය නිෂ්පාදන වලට ඒ අවස්ථාවයි දුන්නා අවසාන වශයෙන් ගරු මුලසේ මන්ත්‍රීතුමනි මා සතුටු වෙනවා හරින් ප්‍රනන්දු මන්ත්‍රීතුමා මෙතන හිටියා නම් මම දැක්කයි තුමා අද කළු සාටකයක් දාගෙන මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබුණා පාර්ලිමේන්තුවේ රංජන රාමනායක ඇමතිතුමා පාර්ලිමේන්තුවට එනකන් මන්ත්‍රීතුමා නිදහස් වෙනකන් සාධාරණයක් වෙනකන් එතුමා පාර්ලිමේන්තුවේ කරනවා කියලා සාධාරණයක් වෙනවා කියලා කියන්නේ මම දන්නේ උසාවියටත් අභියෝග කරනවාද කියලා තීන්දුවට හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා සාධාරණයක් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ උසාවියේ තීන්දුව සාධාරණ නොවේද එහෙම ප්‍රශ්නකුත් අපිට තියෙනවා නමුත් අපි දුක් වෙනවා එක පැත්තකින් මගේ මිත්‍රයා හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමත් ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ අපි දන්න කොච්චර අමාරුවෙන් දෙතුමල්ල දිස්ත්‍රික්කේ ආරක්ෂා කරගන්න කියලා. බදුල්ල දිස්ත්‍රික්කෙන් සංදීලලා බදුල්ලෙන් නැවත වතාවක් ඉල්ලුවොත් එම පරාජය වෙන හින්දා ජාතික ලැයිස්තුවෙන් ඇතුල් වුණා. ජාතික ලැයිස්තුවෙන් ඇතුල් වුණා විතරක් නෙමෙයි. දැන් ඊළඟ සැරේ බලනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ චන්දරික ගන්න පුළුවන්ද කියලා. රංජන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්න වෙන මොනවත් නෙමෙයි. රංජන්ට අවුරුදු 7ක් දන්නවා ඊළඟට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ කියලා. අන්න රංජන් රාමනායකගේ ඡන්ද දායකයන්ට කතා කරනවා මෙතන ඇවිල්ලා හරෙන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා. කළු සාටකේ දාගන්න ඕන කවද්ද? කළු සාටකේ දාගන්න ඕන කවද්ද හර්ෂණ මන්ත්‍රීතුමා? කටුව පිටිය දේවස්ථානෙට අන්න එදා ගිහිලා කොච්චකලේ පල්ලියට එදා දවසේ බෝම්බ ගහනකට ප්‍රහාර එල්ලගෙනකට කළු සාටකේ දාගෙන විරෝධය පළ කරන්න ඕන මන්ත්‍රීවරු අද ඇවිල්ලා කළු සාටකේ දාගෙන ඉන්න වෙන මොනවත් නෙවෙයි. ඊළඟ සැරේ මැතිවරණයට පාර කපා ගන්න ගම්පහ දිස්ත්‍රික්කේ මිනිස්සු ආයේ මෝඩයට අන්දන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම මෝඩයට අන්දලා කීප දෙනෙක්ම ඇවිල්ලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කෙන්. ඒ නිසා පරිස්සම් වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා හර්ෂන් රාජකරුණ මන්ත්‍රීතුමාගෙනුත්. එහෙම පූර්වදර්ශ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කේ. එහෙම පූර්වදර්ශ තියෙනවා අපි දැක්කා. දැන් ඔබතුමත් පරිස්සමෙන් ඉන්න එතුමා පළවෙනි දේ කරේ අවසන් කරන විනාඩියෙන් පළවෙනි සැරේ මොකද කරේ? චන්දට ඉස්සලා බැලුවා මුට්ටිය දාලා කාවින්ද මන්ත්‍රීතුමාටත් ගැහුවා. කාවින්ද මන්ත්‍රීතුමාටත් ගැහුවා. කාවින්ද මන්ත්‍රීතුමා පිළිබඳව සමාජ මාධ්‍ය මොනවද යව්වේ? එදා දාලා ගහලා යව්වා. එක එක මන්ත්‍රීවරුන්ට ගහනවා. ඒ නිසා මේ වෙන මොනවත් නෙවෙයි කරන්නේ. ඔය සාටකේ දාගෙන මතක තියාගන්න සජිත් ප්‍රේමදාසරත් පයින් ගහලා චම්පි කරන ඔකත් එක තමයි ඊළඟ සැරේ හරෙන් ප්‍රනාන්දු එකතු වෙන්නේ. ඒ නිසා අද දවසේ කිඹුල් කඳුළු හෙලන හරෙන් ප්‍රනාන්දුලා අපි කියනවා විශේෂයෙන්ම පාස්කවිරුද ප්‍රහාර දවසේ hina වෙලා එදා කටයුතු කරපු මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා එදා දවසේ චෝදනා එල්ල වෙච්ච මන්ත්‍රීවරු නිර්දෝෂී කරන්න තේරීම් කාරක සභාව පත් කරගෙන කටයුතු කරපු මන්ත්‍රීවරුන්ට අපි කියනවා ඔබතුමන්ලා අවුරුදු 5ක් ෆේල් කියන එක අවුරුදු 4 මාරෙන් අවුරුදු 2කින් පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව පෙන්නවා. අවුරුදු 4 මාරක් යනකොට ජනාධිපතිවරයෙන් පරාජය පත් කරා. ඒ නිසා අපි ඊළඟ අවුරුදු 5 නිෂ්පාදන ආර්ථිකය හදනවා. මේ රටේ පාලනය කරන්න ඕන මිල වෙනුවෙන් අපි ඒ අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දුව తీරන ගන්නවා. මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරනවා පමණක් නෙවෙයි මේ රටේ ජනතාවට අවශ්‍ය සහන ලබා දීම වෙනුවෙන් කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
ඔව් මේ සුදේකරු අමාත්‍යතුමනි, මේ ළඟට ගරු ගුණතිලක රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා මිනිත්තු 8ක් කාලයක් ඔබතුමාට
මූලාසනය ඔබවන ගරු මන්ත්‍රීතුමනි, අද විවාදයට ගන්නා වූ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මැතිතුමා සහ අපි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ යෝජනා ස්ත්‍රීත්වයෙන් පැවැත්මේ විවාදේ අපේ දැක්කා උදේ මේ විවාදේ කරන අවස්ථාවේදී ඊයේ තදත් මයිතන ආදාළ ප්‍රශ්නය ගැන නෙවෙයි කතා කරේ, රංජන් රාමනායක ගැන නැත්තම් හිරේ මේ ආණ්ඩුව මෙමට කාර්යයක් ඇවිල්ලා ගැසට් පිළිබඳ කතා කරා හැරෙන්ද ඒ කතාවලින් අපිට ගතිතු දෙයක් නැහැ. නමුත් අපේ රජය බලයට පත්වෙන මේ ආනායනය වියදම අඩු කරන්න එදා අපේ කෝටාවේ රාජපක්ෂ අධිකාර ජනාධිපතිතුමාට පුළුවන් වුණා පිටරටින් ආනයනය කරපු බාණ්ඩ 142ක් නවත්තන්න පුළුවන් වුණා. ඒ නවත්තපු ඒ ආනයනය කරපු බාණ්ඩ මේ රටේ නිෂ්පාදනය කරලා අපිට පුළුවන් වුණා අද මේ අවුරුද්දක් වෙනි කාලයක් ඇතුළත ලොකු වෙනසක් කරන්න. අපේ මේ ඉස්සර කතා කරපු අපේ සරත් පොන්සේකා මැතිතුමා කිව්වා කහ ගැන කතා කරනවා කියලා. කහ ගැන කතා කරලා මොනව කරන්නද කියේද? හැබැයි අපි වාර්ෂිකව කහ වලට බිලියන 1.2ක් ගෙව්වා. හැබැයි අපි කහ ආනයනේ නතර කරලා දැන් මේ වෙනකොට ජනවාරි පෙබරවාරි වෙනකොට කහ අස්වැන්න අපි නෙලනවා. නෙලවෙන් පස්සේ මං හිතන්නේ ටිකක් විල ඉහළ ගිය ඒ කහ දැන් ක්‍රමක්‍රමයෙන් පහළ බැසීගෙන එනවා. එහෙනම් ඒ බිලියන 1.2 දැන් අපේ රටේ ගොවියන්ට ඉතිරි කරගන්න අපේ රජයේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් කහ ගැන කතා කරනවා කිව්ව පොන්සේකා මැතිතුමාට මම කියන්න කැමතියි, කහ නිසාද දේශීය ආර්ථික ශක්තියක් දෙන ගොවියෝ විශාල සංඛ්‍යාවක් බිහිවෙල ඒ තුලින් රටේ සංවර්ධනයට ලොකු දායකත්වයක් දෙනවා කියලා මම මේ අවස්ථාවේදී එතුමට මතක් කරන්න ඕන. ඒ වගේම තමයි ගැසට් කීයක් මේ රටට ඔබින රට ඉස්සරහට ගෙන යන්න ගහපු ගැසට් ගැන මතක් කරන්න. සුළු වැරද්දක් දෙකක් හොයාගෙන ඒ පිළිබඳව මහලොකුට කතා කරා. අපනයන ආදායම ඩොලර් මිලියන 11යි. ආනයන වියදම ඩොලර් 20යි. ඩොලර් මිලියන 20යි. එහෙමනම් අපි මේ පරතරය පියවගන්න ආනයනේ සීමා කරන්න ඕනේ. දැන් ඒක මේ අවුරුද්ද ඇතුළත ක්‍රමක්‍රමයෙන් සීමා කරගෙන යනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට අපිට පුළුවන් අපිට ගොඩාක් දුරට ඒ ආනනේ නවත්තල අපනයයට යන්න අපිට පුළුවන් ආර්ථික ශක්තියක් අද අපේ රට තුළ ඇතිවීම පවතිනවා. දැන් බලන්න වාහන ගත්තොත් දැන් අවුරුද්දක් වෙනවා වාහන ආනනේ නවත්තල. මයිද ඒ තුළින් කොච්චර ඩොලර් මිලියන ගාණක් අපිට ඉතිරි කරගන්න පුළුවන් වුණා මේ අවුරුද්ද ඇතුළත. එහෙමනම් අද පහුගිය දවස්වල මේ අය එක එක රැලි දිහා බලන හිටියා. පහුගිය කාලේ කතා කරා යුක්‍රේන රැල්ල පිළිබඳව. යුක්‍රේන රැල්ල ගැන කතා කරනකොට ඒ විදේශ ඒ යුක්‍රේනයේ ඉඳලා මේ වෙනකොට 1407ක් මේ රටට ඒ යුක්‍රේන ජාතිකයන් ඇවිල්ලා ඉන්නවා. ඒ ආපු ඒ යුක්‍රේන ජාතිකයන්ගෙන් 1000 ගානින් කොරෝනා ආසාදිතයෙන් බවට පත් වුණේ 3 දෙනයි. බොහොම සුළු පිරිසක්. ඒක තමයි මේ රටේ සහ ලෝකයේ තිබෙන තත්ත්වය. COVID-19 වසංගතය දිහා බලපුවහම මං හිතන්නේ ඒක බොහොම පොඩි මේකක්. එනිසා ඒ එහෙම කියලා අපිට මේ විදේශ සංචාරකයන් ගෙන්වීම නවත්තන්න හැකියාවක් නැහැ. අපේ රට
කර්මන්තිතුමා තාම මිනිත්තු දෙකක කාලයක්
ඔය විදේශ සංචාරකයන්ගෙන් ලබන ආදායම මේ මිලියන 400ක් මේ යුක්‍රේන ජාතිකයන් අපිට ආදායම ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි හැමදාමත් මේ විපක්ෂයේ නොඑක් කාරණා විශේෂයෙන්ම දැන් පහුගිය කාලේ කොරෝනා රැල්ල ඒ වගේම සංජන රාමනායක ඉගාර සීනි ගැන කතා කරා, නැගෙනහිර ජටිය ගැන කතා කරා. ඉතින් මේවා කතා කර කර ඉන්නවා මිසක්ක රටට පළදායි විපක්ෂයක් හැටියට අපි දැක්කේ නැහැ. තමුන්නාන්සේලාගේ ඒ රට ඉස්සරහට ගෙනියන ඒ වැදගත් යෝජනා වලට ශක්තියක් දෙන්නේ නැහැ තමුන්නාන්සේලා කවදාවත්. හැමදාම විපක්ෂයේ ඉඳගෙන දැන් අපි දැක්කා අද උදේ කතා කරනවා හරින් ෆෙනාන්දු මැතිතුමා කළු සාතකයක් දාගෙන ඇවිල්ලා එතුව බලන්න ඇමති කාලේ අර Google මොකද්ද බැලුමක්ද මොකද්ද ඇරියා. ඒක ඇරල මේ රටේ ධනෙ කොච්චර නාස්තියක් කරාද. ඒ බැලුම දෙවෙනි වතාවටත් උඩ ගිහිල්ලා කඩා වැටුණා. ඒ කඩා වැටිල මේ රටේ ආර්ථිකයට මරු පහරක් වැදුනා. ඊට පස්සේ 260ක් එතුමාගේ තාත්තා ගම යන්න එපා පල්ලියට මේ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඉතින් එදා ඒ හරි ෆර්නාන්දු ඒවකට ඒගොල්ලන්ගේ රජය කිව්වනම් මෙන්න මෙහෙම එකක් එනවා මේක නවත්ත ගන්න තිබුණා. ඒක එදා කරේ නැහැ. එහෙමනම් රජයට ඒවකට පැති රජයට ඉහි රහස හෙළි නොකරපු දඩුවමට මං හිතන්නේ මේ අය අද ඉන්න ඕනන්නේ එළියේ නෙවෙයි. අද ඒ ඉන්න ඕනන්නේ එහෙමනම් අපි කියනවා දැන් කළු සාටකේ දාන ආවා හිත අයින්දා වෙනකොට ඔය සාටකේම ගෙල වැළඳා සියදිවි හානි කරගන්න එයාට සිද්ධ වෙනවා නොනුමානයි. ඊළඟට අපි වචනයක් හරි කතා කරන්න ඕන. පහුගිය කාලේ බැලුවා මේ
කාලේ අවසන් වෙන කරු මන්තිතුමා අවසන්
විනාඩියක් දෙන්න ඉස්කෝල් පාසල් පටන් ගන්නකොට හිතුවා මේක එහෙම කඩා වැඩේ කියලා. පුළුවන් තරම් ගුරු සංගම් හරහා බැලුවා මේකට ගහන්න. නමුත් මුල් දවසේම අපි පාසල් කීපයකට ගියා බලන්න 51%ක් මේ රටේ පාසල් දරුවෝ මුල් දවසේම එන්න පටන් ගත්තා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් දැන් ඒක ඉහළට ගිහිලා තියෙනවා පාසල් දරුවෝ.
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වෙනවා.
ඒ නිසා අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි අද රංජිත් රාම්නායක ගැනත් වචනයක් කියන්න ඕන නැත්නම් ඒක හරිනේ.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වෙන
වෙලාව එතුමා හිරේකි දිට්ඨදේ දිට්ඨධම්ම වේදිනිය කර්මයේ එතුමාගේ පිටිපස්සෙන් ඇවිල්ලා කියලා මතක් කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු කංජේදක් කුමාර් පොන්නම්බලම් එතුමා ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක්
වෙනවා. 5ක්.
5යි.
Thank you very much, Honorable Presiding Member. Since this adjournment motion is on gazette notifications and other similar circulars that are not used for the purpose for which they were issued, I'd like to draw the House's attention to a gazette notification that came out on May 12th, 1933. It was a gazette notification that was issued pursuant to a surveyor's department's survey of a land in Kurundur Merekadu in Mullaitivu, where the archaeological department had asked for that particular land to be surveyed because there were archaeological valued artifacts in that area. Pursuant to that request, the surveys department made the survey, and on the 15th of March 1932, survey plan 8312, this gazette notification in 1933 came out reserving 4 plots of land in Kurundur Melaikadu as archaeological reserve. Despite that, Honorable Presiding Member, that particular spot has been a venerated site of Tamils who have been praying at that particular site. It's a Purana religious site where our people have been praying for generations, and in fact that practice has been going on year in, year out. Even during the war and after, those people have been going there. Every Thai Pongal, they go and Pongu there. But this year, all of a sudden, we had about 2 weeks ago, that area being cordoned off by the Army 59th Division and 591 Brigade, refusing to allow the people to go there on Thai Pongal Day to do their usual prayers. We were told that that archaeological reserve is due to be excavated by the archaeological department, and as a result the people have been prevented from going there. But Honorable Presiding Member, you should know that
in 2018
there were Buddhist monks who went to that very same site and wanted to place a Buddhist Buddha stupa there and make it a Buddhist temple. And the matter went before the Mullaitivu courts, and the court made a ruling that the Buddhist monks were acting illegally, and in fact insisted that if the archaeological department is in fact going to do anything, they should do it with the University of Jaffna's archaeological department, and that the people till then must be allowed to go and do their usual activities. Just 2 weeks ago, on the 14th of December 2020, again there has been a request by the archaeological department to have that area redemarcated, and the surveyors department sent a surveyor there who has, for the first time, Honorable Presiding Member, referred to that land which has thus far never been referred to by any religion, for the first time has referred to that land as Kurindi Viharaya, as the ancient site of Kurindi Viharaya. A surveyor, not even the archaeological department, the department has not even excavated, has not even done its job, but an ordinary surveyor has got the expertise, it seems, to identify that place as a Buddhist Viharaya. What is happening, Honorable Presiding Member, I'm winding up. What is happening is what I mentioned during the budget. This government is not empowering the people of the Northeast who have suffered for over 32 years of war. They are pauperized, deliberately kept in that position. But infrastructure is being given prominence, is being given preference. Buddhist viharas is being given preference. Why? Because you are impoverishing the people of the Northeast. You are pauperizing them so that they cannot compete. I'm winding up, sir. You are pauperizing them so that they cannot compete with the rest of the country. And you are facilitating colonization to take place and to change the demography of that area. We condemn this act. The Honorable Dinesh Gunawardena is here. He is an honorable member who's been in politics for generations, his family. He must, in some way, he must prevail upon this government to stop this sort of practice. This is downright racism.
Bawa mesu dekaru mantua. Melanggatagaru SMM usar margaru mantitu ma betul mata minitu hatta kala klabe na. Order please. Harsan Raja Karna Metuma Mulasanit. Please continue.
Mulasan Tilaman the Rikundre, Urupina Ravakale, Paralaman Urupina, Gaura Anura Kumara Disana, Kavakalal. இன்று சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற ஒத்திவைப்பு வேலை பிரேரணையிலே எனக்கும் பேச கிடைத்தமைக்கு நன்றி. அரசாங்கம் இந்த கடந்த கால பகுதி முழுவதிலும் பல்வேறு விடயங்களுக்காக ஏராளமான வர்த்தமான அறிவித்தல்கள், சுற்றறிக்கைகள் மற்றும் அறிவித்தல்களை பிரகடனப்படுத்தியிருக்கிறது. இந்த வர்த்தமான அறிவித்தல்கள், சுற்றறிக்கைகள் ஏற்படுத்தியிருக்கின்ற குழப்பங்கள் தொடர்பாகவே இந்த ஒத்திவைப்பு வேலை பிரேரணை சென்று கொண்டிருக்கின்றது. முதலிலே ஒரு அசாதாரண சூழ்நிலைகளில் இவ்வாறான சுற்றறிக்கைகள் வர்த்தமானிகள் தொடர்ந்தும் வெளிவருவது தவிர்க்க முடியாது. யுத்த காலத்தில் அவசர அவசரமான விசேட சட்ட மூலங்கள் வர்த்தமானிகள் வந்ததை போல இந்த COVID-19 என்று சொல்லப்படுகின்ற இந்த நோய் தாக்கத்தின் காரணமாக அதனை கட்டுப்படுத்துவது, அதில் உள்ள விடயங்களில் எவ்வாறான நடைமுறைகளை கொண்டு வருவது என்பது தொடர்பாக தொடர் தேர்ச்சியாக வந்திருக்கின்ற இந்த வர்த்தமானி அறிவித்தல்களில் ஏற்பட்டிருக்கின்ற குழப்பங்கள் பற்றி நாம் நிச்சயமாக பேச வேண்டும். குறிப்பாக இந்த காலப்பகுதியிலே வந்த வர்த்தமானி அறிவித்தல்கள் என்று நாம் பார்க்கின்ற போதும், முதலாவதாக பொருளாதார ரீதியாக நாம் நோக்குகிற போது இந்த இறக்குமதி தடை தொடர்பான வர்த்தமானி அறிவித்தல்கள் ஒரு சலசலப்பை ஏற்படுத்தியிருந்தது. அதே போல இந்த COVID-19 தொடர்பான வர்த்தமானி அறிவித்தல்கள் ஒரு சலசலப்பை ஏற்படுத்தியிருந்தது. இதே போல இன்னும் சில பொருட்களினுடைய ஏற்றுமதி இறக்குமதி தொடர்பான விடயங்களையும் நாம் இந்த இடத்தில் கருத்தில் கொள்ளலாம். நான் மேற்குறித்த இந்த இரண்டு விடயங்கள் தொடர்பாகவும் பேசுவதாக இருந்தால், இந்த இறக்குமதி தொடர்பான தடையை பற்றி பேசுவதாக இருந்தால், இலங்கை பொருளாதார வீழ்ச்சியை பல்வேறு சந்தர்ப்பங்களில் மிகவும் மோசமான நிலையில் சந்தித்திருக்கின்றது. 1953 ஏற்பட்டிருக்கின்ற பொருளாதார வீழ்ச்சியை சொல்லலாம். அதேபோன்று 1970 பொருளாதார வீழ்ச்சி, 2001 கட்டுநாயக்காவினுடைய தாக்கத்தினால் ஏற்படுத்தப்பட்டிருந்த பொருளாதார வீழ்ச்சி என்பதை போல, இப்போது இந்த COVID-19 சூழலில் ஏற்பட்டப்பட்டிருக்கின்ற இந்த பொருளாதார வீழ்ச்சியையும் நாம் குறிப்பிட்டு சொல்ல முடியும். இதிலே 1970 பொருளாதார வீழ்ச்சியையும் தற்போதைய சூழலில் COVID-19 தாக்கத்தினால் ஏற்படுத்தப்பட்டிருக்கின்ற பொருளாதார வீழ்ச்சியையும் இங்கே ஒப்பிட்டு பார்க்க நான் ஆசைப்படுகின்றேன். 1970 திறந்த பொருளாதார கொள்கை அல்லாத ஒரு மூடிய பொருளாதார கொள்கை இலங்கையில் வியாபித்திருந்த ஒரு காலகட்டம். எனவே இந்த மூடிய பொருளாதார கொள்கையின் காரணமாக 1970 உலக பொருளாதார நெருக்கடி இருந்த சூழ்நிலையில் இலங்கை மூடிய பொருளாதாரத்தை சந்திக்கிறது. தற்போது இருக்கின்ற சூழலிலும் கிட்டத்தட்ட திறந்த பொருளாதார கொள்கைக்கான கதவுகளை அடைத்து மூடிய பொருளாதார கொள்கைக்கான கதவுகளை திறக்க எத்தனைக்கின்ற ஒரு காலகட்டத்தில் உலகம் COVID-19 என்கின்ற மிகப்பெரிய பொருளாதார சரிவை சந்தித்துக் கொண்டிருக்கின்றது. எனவே 1970 இந்த நடைமுறையில் இருக்கின்ற இந்த ஆண்டையும் நான் ஒப்பிட்டு பார்க்க ஆசைப்படுகின்றேன். 1970 வந்த பொருளாதாரமான மூடிய பொருளாதார கொள்கை இந்த நாட்டை வளர்ச்சி பாதையில் நிச்சயமாக விட்டு சென்றிருக்கும். ஆனால் அன்று உலக அரங்கில் இருந்த பொருளாதார வீழ்ச்சி அதற்கு தடையாக இருந்தது போல, இப்போது இருக்கின்ற சூழ்நிலையில் இந்த இறுக்கமான ஒரு மூடிய பொருளாதாரத்தின் நுழைவாயிலில் இந்த அரசாங்கம் நிற்பதென்பது உலகளாவிய ரீதியில் இருக்கின்ற COVID-19 தாக்கத்தை எவ்வாறு ஈடு செய்ய போகிறது என்பதென்ற நியாயமான கேள்வி எமக்குள் எழுகிறது. குறிப்பாக நாம் பார்க்கின்ற போதும் இந்த நாட்டிலே இருக்கின்ற இறக்குமதி ஏற்றுமதி தொடர்பாக நாம் பார்த்தால், தொலைத்தொடர்பு, தகவல் தொழில்நுட்பம், சில்லறை வர்த்தகம், உள்ளூர் விவசாயம் போன்றவற்றின் ஊடாகத்தான் தற்போது ஓரளவு எம்முடைய பொருளாதாரம் தங்கியிருக்கின்றது என்று சொல்லலாம். ஆனால் 2019 இரண்டாம் காலாண்டில் 1.1% இருந்த நேரிய பொருளாதார வளர்ச்சி 2020 இரண்டாம் காலாண்டில் 16.3% எதிரான மறைவான ஒரு பொருளாதார வீழ்ச்சியை காட்டியிருக்கின்ற ஒரு சூழ்நிலையில் தொலைத்தொடர்பு, தகவல் தொழில்நுட்பம், சில்லறை வர்த்தகம், உள்ளூர் விவசாயம் ஊடாக இதனை நாம் ஈடு செய்ய முடியாது. மாறாக சுற்றுலாத்துறை, ஆடை ஏற்றுமதி துறை, தேயிலை ஏற்றுமதி போன்றவற்றின் ஊடாக மட்டும்தான் இலங்கையினுடைய பொருளாதாரத்தை நாம் சரி செய்ய முடியும் என்றிருக்கின்ற சூழ்நிலையில் தான் சுற்றுலாத்துறையை எப்படியேனும் மேம்படுத்த வேண்டும் என்ற நோக்கிலே உக்ரைனிலிருந்து இப்பொழுது சுற்றுலா பயணிகள் இங்கே வரவழைக்கப்பட்டிருக்கிறார்கள். இருக்கின்ற கோவிட் சூழலில் அவர்களுடைய வருகை மேலும் ஒரு தாக்கத்தை ஏற்படுத்தும் என்பதான அரசியல் விமர்சனம் செய்யப்பட்டாலும், நாம் விரும்பியோ விரும்பாமலோ எம்முடைய இந்த சுற்றுலாத்துறையையும் தேயிலை ஏற்றுமதி துறையையும் ஆடை ஏற்றுமதி துறையையும் நிச்சயமாக முன்கொண்டு செல்ல வேண்டும் என்கின்ற ஒரு கட்டாயம் எமது நாட்டிற்குள் ஏற்பட்டிருப்பதை இந்த 225 பாராளுமன்ற உறுப்பினர்களும் ஏற்றுக்கொண்டே ஆக வேண்டும். இப்படி இருக்கின்ற சூழலில் எமது ஏற்றுமதி இறக்குமதி தொடர்பான ஒரு சவாலும் எமக்கு வந்திருப்பதை இந்த இடத்தில் நான் ஞாபகப்படுத்த விரும்புகின்றேன். குறிப்பாக இறக்குமதியை நாம் தடை செய்து ஏற்றுமதியை ஊக்குவிக்கின்ற ஒரு செயல்முறையை செய்வதற்கு முயற்சிக்கின்றோம். ஆனால் இந்த விவகாரம் தொடர்பாக ஐரோப்பிய யூனியன் ஒரு எச்சரிக்கையை நமக்கு விடுத்திருக்கின்றது. வர்த்தகம் என்பது ஒரு வழி பாதை அல்ல என்பதான ஐரோப்பிய யூனியனுடைய கருத்து இலகுவாக தட்டி கழித்து செல்ல வேண்டியதான ஒரு கருத்து அல்ல. குறிப்பாக நாம் பார்க்கின்ற போது எமது ஏற்றுமதி ஐரோப்பிய யூனியனுக்கு 28.6% யுஎஸ்ஏ 24.9% இந்தியா 6.7% சைனா 3.7% இருக்கிறது. அதே சமயத்தில் இறக்குமதியை பார்த்தால் 21.1% இந்தியாவிலிருந்தும் சைனாவிலிருந்து 19.7% பொருட்களை நாம் இறக்குமதி செய்கின்றோம். ஐரோப்பிய யூனியன், அமெரிக்கா போன்ற நாடுகளில் குறைந்த அளவான பொருட்களை இறக்குமதி செய்து கொண்டு மிக அதிக அளவான பொருட்களை ஏற்றுமதி செய்கின்றோம். எனவே ஏற்றுமதிக்கான பெரும் களம் ஐரோப்பிய யூனியன், அமெரிக்கா போன்ற நாடுகளில் தான் இருக்கிறதே அல்லாமல் இந்தியா, சீனா போன்ற நாடுகளிலிருந்து எமது நாட்டை அவர்களுடைய பொருட்களை ஏற்றுமதி செய்யும் இடமாக பயன்படுத்துகின்ற சூழலில் அரசியல், பொருளாதாரம் போன்ற சமநிலைகளில் நாம் எந்த இடத்தில் நிற்கின்றோம் என்கின்ற ஒரு கேள்வியை இந்த இடத்தில் நான் முன்வைக்க விரும்புகின்றேன். எனவே இத்தகையதொரு சூழ்நிலையில் ஏற்றுமதி இறக்குமதி தொடர்பான ஒரு சரியான ஒரு பாதையை நாம் தெரிவு செய்ய வேண்டிய தேவைப்பாட்டோடு நாம் இருக்கின்றோம். இத்தகையதொரு சூழலில் சமகாலத்தில் இந்த இறக்குமதி தொடர்பான ஒரு வர்த்தமானி அறிவித்தல் வந்தது போல மிக முக்கியமாக இன்னும் ஒரு விடயத்தையும் நான் இங்கே சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த கொரோனாவினுடைய தொற்று தொடர்பாக, கொரோனாவினுடைய தொற்றை நாங்கள் கட்டுப்படுத்துவது தொடர்பான வர்த்தமானி அறிவித்தல்கள் வந்தன. 2020 4/11 2170/8 என்கின்ற போஸ்ட் கிரிமேஷன், அதாவது கொரோனாவினால் பாதிக்கப்பட்டவர்களை எரித்தே ஆக வேண்டும் என்கின்ற நோக்கில் வந்த வர்த்தமானி அறிவித்தல் தொடர்பான விவகாரம். உண்மையிலே இந்த கொரோனா நோய் தொற்று ஆரம்பித்த சமயத்தில் இந்த வைரஸினுடைய தாக்கம் எத்தகையது, இதனால் வரப்போகின்ற பாதிப்புகள் எத்தகையது என்பது தொடர்பான ஒரு தெளிவான ஒரு பார்வை இந்த உலகத்திலே இல்லை என்கின்ற ஒரு காரணம் சொல்லப்பட்டிருக்குமாக இருந்தால் அல்லது சொல்லப்பட்டுக் கொண்டிருக்குமாக இருந்தால் அதை ஓரளவு நாம் ஏற்றுக்கொள்ள முடியும். ஆனால் இந்த உலகளாவிய ரீதியிலே கொரோனாவினால் பாதிக்கப்பட்டவரை எரிக்க முடியும், அதே போன்று புதைக்கவும் முடியும் என்பதான வழிகாட்டல்களை உலக சுகாதார ஸ்தாபனம் செய்திருந்த சூழலில் 2020 4/11 வரப்பட்ட இந்த வர்த்தமானி அறிவித்தல் என்பது இன்று வரையிலும் தொடருவதென்பதன் பின்னணியில் இனவாதம், அரசியல் நோக்கு என்பதை தாண்டி வேறு எந்த காரணமும் இருக்க முடியாது என்பதை உறுதியாக எம்மால் சொல்ல முடியும். மிகவும் கவலையான ஒரு விடயம், இந்த நாடு மிக அதல பாதாளத்துக்கு சென்று கொண்டிருக்கின்ற சூழலில் இன மத பேதங்களை கடந்து சகல சமூகங்களும் ஒன்றிணைந்து இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்கின்ற தார்மீக உணர்வு உணரப்படாமல் நிச்சயமாக இந்த நாட்டை நாம் மீட்டெடுக்க முடியாது என்பதுதான் யதார்த்தம். ஆனால் 2020 4/11 வந்த அந்த வர்த்தமானி அறிவித்தல் இன்னும் மீளப்பெறப்படாமல், அதாவது கோவிட்டினால் இறந்த உடல்களை அடக்கம் செய்ய முடியும் என்பதான ஒரு தீர்மானத்தை இன்று வரையிலும் எடுக்க முடியாமல் நாம் இருப்பதனுடைய நோக்கம் மிகவும் கவலையாக இருக்கின்றது. எதை பேச வேண்டும், எதை விவாதிக்க வேண்டும் என்பதை இன்று யார் யாரோ தீர்மானிக்கின்றார்கள், ஊடகங்கள் தீர்மானிக்கின்றன. ஒரு நியாயத்தின் பால், தர்மத்தின் பால், இந்த சமூகங்களை ஒன்றிணைத்து நாட்டை கட்டியெழுப்ப வேண்டும் என்ற நன்னோக்கத்தின் பால் தயாராக இல்லை என்பது மிக கவலையாக இருக்கின்றது. உண்மையிலே இந்த போஸ்ட் அண்ட் கிரிமேஷன் என்கின்ற இந்த வர்த்தமானி அறிவித்தல் மீள பெறப்பட்டே ஆக வேண்டும், அதற்கான குழு அமைக்கப்பட்டது, இன்னும் ஒரு உபகுழு அமைக்கப்பட்டது. இந்த உபகுழுவில் புதிதாக வைரோலஜிஸ்ட் எல்லோரும் சேர்ந்து அடக்கவும் முடியும் என்பதாக தீர்மானிக்கப்பட்டிருக்கிறது. இன்றைய பத்திரிகை செய்தியை நான் பார்க்கின்றேன், உலக சுகாதாரம் அங்கீகரிக்காத எந்த ஒரு மருந்தையும் ஏற்க முடியாது என்று இலங்கை அரசாங்கம் அறிவித்திருக்கிறது. உலக சுகாதார ஸ்தாபனம் சொல்கின்ற மருந்தை வெக்சினை ஏற்க முடியுமாக இருந்தால் உலக சுகாதார ஸ்தாபனத்தினுடைய வழிகாட்டலை ஏன் ஏற்க முடியாது என்பது இன்னமும் ஒரு மர்மமான ஒரு விடயமாகவே இருக்கின்றது. மிகவும் தாழ்மையாக இந்த கருத்துக்களை நாம் முன்வைக்க விரும்புகின்றோம். ஒரு சமூகத்தினுடைய மனதை புண்படுத்தி, ஒரு சமூகத்தினுடைய ஆன்மாவை புண்படுத்தி, ஒரு சமூகத்தினுடைய வேதனையை கிளர்ந்தலை செய்து இந்த நாட்டையோ எமது தனிப்பட்ட வளர்ச்சியோ நாம் ஒருபோதும் அடைந்துவிட முடியாது. சமூகத்திலே இருக்கின்ற பல மக்களினுடைய துவாக்கள் அல்லது பிரார்த்தனைகள் அது எமக்கு எதிராக மாறுமாக இருந்தால் அதனுடைய விளைவுகள் மிக மோசமானதாக இருக்கும் என்பதை நாம்
ஊகிக்கிறோம்.
எனவே இந்த இடத்தில் நான் சுட்டிக்காட்ட விரும்புகின்ற விடயம், இந்த COVID-19 உடல்கள் தகனம் செய்யப்படுவது தொடர்பான 2178 என்கின்ற இந்த வர்த்தமானி அறிவித்தல் நிச்சயமாக மீள பெறப்பட வேண்டும் என்பதை மிகவும் கவலையோடு இந்த இடத்தில் நான் வலியுறுத்திக் கொள்ள விரும்புகின்றேன். அதேபோன்று இந்த ஜனாதிபதி அவர்களுடைய அம்பாறை உரை தொடர்பாக எல்லோரும் ஹரின் பெர்னாண்டோவை முன்னிறுத்தி தான் பேசினார்கள். ஆனால் அதே அம்பாறையிலே ஜனாதிபதியினுடைய மிக முக்கியமான ஒரு விடயம் இருந்தது, இந்த காணிகள் பயிர் செய்கை பண்ணக்கூடிய காணிகளை விடுவியுங்கள் என்பதாக வைல்ட் லைஃபுக்கும் ஃபாரஸ்டுக்கும் அவர் அறிவித்தல் விடுத்திருந்தார். கடந்த காலங்களில் இந்த காணிகள் தொடர்பாக பிழையான சில வர்த்தமானி அறிவித்தல்களூடாக அம்பாறை மாவட்டம் மட்டுமல்ல இலங்கை முழுவதும் வடகிழக்கிலே பல காணிகள் சுவீகரிக்கப்பட்டிருக்கின்றன. ஜனாதிபதியினுடைய கருத்தை முதன்மையாக கொண்டு இந்த காணிகளை விடுவிப்பதற்கும் அரசாங்கம்